මේ පොසොන් පොහොය දවසේ දාන්සේ භාවනානුයෝගීව සිටින්නට වෑයම් කරන කල්යාණ මිත්‍රවරුනි, භාවනාව සිත සහගත සංසිඳවනවා. ඒ ගැන අලුත් අටුවා ටීකා අවශ්‍ය නැහැ. අප හැම දෙනාගේම අත්දැකීමයි භාවනාව කිසි කෙනෙකුව කුලප්පු කරන්නේ, කලබල කරන්නේ, ආතතියට පත් කරන්නේ නැහැ. ඒ වෙනුවට කලබලයට පත්ව තිබෙන, කුලප්පු වී තිබෙන, කුපිත වී තිබෙන, ආතතියට පත්ව තිබෙන පුද්ගලයාව නිවනවා සංසිඳුවනවා, සැහැල්ලු කරනවා, සංයමයකට පත් කරනවා. ඒ පණිවිඩයයි අද වගේ දවසක අනුබුදු මිහිඳු සමිඳුන් මිස්සක පව්වට ගෙනාවේ. මිස්සක පව්වෙන් මේ ලංකාවට දේශනා කළේ අනුබුදු මිහිඳු සමිඳුන් පමණක් නොවේ. යම්තාක් ධර්ම ප්‍රචාරයේ යෙදෙන ශ්‍රාවකයන් වහන්සේලා, දේශකයන් වහන්සේලා සිටිනවාද, ඒ සෑම දෙනාගේම කාර්යභාරය කලබලයට පත්ව තිබෙන අපගේ ජීවිත සංයමයකට පත් කිරීමයි. සංයමය පිළිබඳ පණිවිඩයයි දහම එදා අපට දුන්නේ, අදත් දිය යුතුව තිබෙන්නේ. බෙහෙවින්ම කලබලයට පත්ව තිබෙන ජීවිත හේතු සහිතව සහ අනවශ්‍ය විදියට, කුපිතව තිබෙන ජීවිත, එතැනින් නිදහස් කර සංසිඳීමේ සුවය, නිවීමේ සුවය ගැඹුරින්ම අත්දකින්නට සැලැස්වීමයි දහමේ කාර්යභාරය. දහම අවශ්‍ය වෙන්නේ ඒ සඳහා. දහම කිසි කෙනෙකු කලබල කරන්නේ නැහැ. දහමට නැහැ කලබලයක්. සංසාරේ කියන්නේම මහා කලබලයක්. සසර තිබෙන හැම දෙයක්ම කලබලයට පත්ව තිබෙන්නේ. මේ විශ්වයේ නැහැ කිසි දෙයක් තැන්පත් වුණු මහා කලබලයක්. ඇහැට පෙනෙන නොපෙනෙන වැලි කැටයක පටන්, ඒ පායට පෑගෙන වැලි කැටයක පටන්, හිසට ඉහලින් තිබෙන ඈතහසේ දිදුලන තාරකාවක් දක්වා සියල්ලම කලබලයක. කලබලය තමා ලෝකේ රිද්මය. කලබලය තමා සසරේ රටාව. සසර පවතින්නේ කලබල නිසා. හැම කලබලයක්ම සසරක් හදනවා, සසර දිගු කරනවා, සසරක් මවනවා. කලබල විසින් මවන, කලබල විසින් දිගු කරන, කලබල විසින් හදන සසරකට අප වැටිලා තිබෙනවා. ඒ වැටුණු සසරින්, ඒ වැටුණු කලබලයෙන් ගොඩ එන්නටයි දහම උපකාරී වෙන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, මේ දැඟලීම අප දැකිය යුතු වෙනවා. අප සාමාන්‍යයෙන් දකින්නේ අනුන්ගේ කලබල, අනුන්ගේ දැඟලීම. අපට දුකක් වෙන්නේ, අපට ප්‍රශ්නයක් වෙන්නේ, හිරිහැරයක් වෙන්නේ අනුන්ගේ කලබල සහ අනුන්ගේ දැඟලීම. එම නිසා අප සෑම විටම උත්සාහ කරනවා අනුන්ව තැන්පත් කරන්න, අනුන්ව සංසුන් කරවන්න. හොඳම උදාහරණය තමා ළමයි, දරුවන් සහ ශිෂ්‍යයන්. සාමාන්‍යයෙන් ළමයි දඟලනවා, කලබලයි. සනිතරම වැඩිහිටියන්, දෙමාපියන් සහ ගුරුවරුන් පවසන දෙයක් සහ දෙන උවදනක් තමා දඟලන්න එපා, කලබල කරන්න එපා. මන්ත්‍රයක් සේ ජප කරන මක්නිසාද ඒ දරුවන්ගේ සහ සිසුන්ගේ දැඟලීම සහ කලබලය ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට, භාරකාරයන්ට හිසරදයක්. බලාපොරොත්තු වෙනවා ශාන්ත දාන්ත තැන්පත් බවක් ඒ නොදරුවන්ගේ. ඉතාම කුඩා නම් දෙමව්පියන් කැමති ඒ ලදරුවන් දවස පුරාම නිදාගෙන ඉන්නවා නම් කලබලෙන හැම විටම බලන්නේ නිදි කරවන්න. කලබලය නිදි කරවන්න. ඒ කලබලය ටික වෙලාවකට නිදාගත්තහම අන්න අම්මා තාත්තට, ඒ බලා කියා ගන්න භාරකරුවන්ට හරි සැහනසිල්ලක්. ඒ කලබලය නිදාගත් අවස්ථාව ලොකු සැනසිල්ලක්. මේ අන්ත දෙක හැම කෙනෙක්ම අත්දකිනවා. නින්ද තුල සැනසිල්ලක්, ඇහැරගෙන සිටින විට කලබලය. දහවලෙහි කලබල, ජීවිත නිදාගත් විට හරීම සංසුන්. මේ තමා සාමාන්‍ය පිළිගැනීම. ඇහැරගෙන සිටින විට කලබලයි, දඟලනවා, නිදාගත් විට තැන්පත් සංසුන්. කල්‍යාණ මිත්‍රවරුනි, තැන්පත් නින්දක් අත්දකින්නේ කීයෙන් කී දෙනාද? සංසුන් නින්දක සුවය විඳින්නේ කීයෙන් කී දෙනාද? නින්ද සැබවින්ම සැපක් බව ප්‍රත්‍යක්ෂයෙන්ම අත්දැක තිබෙන්නේ කීයෙන් කී දෙනාද? අප නින්ද සැපයි කියන්නේ අර ඇහැරගෙන සිටින විට තිබෙන ගැටලු ප්‍රශ්න නැති නිසා මිස නින්දේ තිබෙන සැබෑ සුවය විඳින නිසා නොවේ. නින්ද කුමක්ද කියා අප දන්නේ නැහැ. නින්ද විග්‍රහ කරන්න අපට හැකියාවක් නැහැ. නින්ද විශ්ලේෂණය කරන්න අපට බැහැ. නමුත් අප නින්දට කැමතියි. ඇහැරගෙන සිටින විට මුහුණ පාන විසඳන්නට තිබෙන දහසකුත් එකක් කායික ගැටලු, ආර්ථික ගැටලු, පවුලේ ප්‍රශ්න මේ කිසිවක් නිින්දෙදි නෑ. ඒ ප්‍රශ්න නැතිකමේ නිදහස තමා නිින්ද අපට දෙන්නේ. ඒ නිසයි අපේට කැමති. බලන්න ඇහැරගෙන සිටින කාලේ කොපමණ ගැටලු හදාගන්නවද, කොපමණ ගැටලු වලට මුහුණ දෙනවද, සහ කොපමණ ගැටලු විසඳන්නට වීරිය කරනවද? අප බොහෝ දේ ගණන් කරනවා, මුදල් ගණන් කරනවා, කස්වල ගෙඩි ගණන් කරනවා, මල් ගණන් කරනවා, සතව බොහෝ දේ ඇඳුම් ගණන් කරනවා. ගණන් කරන්න එක දවසක් ඇතුලේ මුහුණ පාන ගැටලු ඇහැරුණු මොහොතේ පටන් පළවෙනි ගැටලු, දෙවෙනි ගැටලු, තුන්වෙනි ගැටලු, රාත්‍රී නින්දට යනතුරු පුදුමයටපත් වෙයි, විමතියටපත් වෙයි. මේ එක දවසක් එක පැය 16ක් ඇතුලේ ප්‍රශ්න නම් කීයක්, ගැටලු නම් කීයක් අප කරා එනවද, අප නිෂ්පාදනය කරනවා එක මනසෙක එක දවසක් ඇතුලේ. මේක ගැටලුවක්වත් නින්දෙදි නෑ. තවදුරටත් ගැටලු වලට මුහුණ දෙන්න බැරි තරමට විඩාවටපත් වුණාම හොඳම විසඳුම තමයි නින්ද. නිදාගන්න බැරි වුණොත් ඊළඟ දවසේ අර සියලුම ගැටලුත් එක්කයි ජීවත් වෙන්න වෙන්නේ, වැඩ කරන්න වෙන්නේ. පුරුව තිබෙන්නෙම ඇහැරගෙන සිටින විට ප්‍රශ්න හදාගන්න. ඇහෙන ශබ්ද ප්‍රශ්න හද ප්‍රශ්න බවට පත් කරගන්නවා, පේන දේවල් ප්‍රශ්න බවට, දකින්නට බැරි වුණු දේවල්, අහන්නට නොහැකි වුණු දේවල් මේ සියල්ලම ප්‍රශ්නයක්. බඩගින්න, ආහාර, පිපාසය, බීම, සීතල, උණුසුම, ඇඳුම් මේ සියල්ලම ගැටලු. ගැටලුවක් නොවුණු කෙනෙක් ගැටලුවක් නොවුණු දෙයක් අප ළඟ නැහැ. අප ළඟ තිබෙනවා නම් යම් තාක් දේවල් අපේ කියා ලියාගත්ත, හිතාගත්ත ඒ සියල්ලම ප්‍රශ්න. මගේ කියා අප ලියාගන්නෙම ප්‍රශ්න ආකරයක්, ගැටලු උල්පතක්. ඒ මගේ කියා සිතාගත් යම්තාක් දේවල් සහ යම්තාක් පුද්ගලයන් සිටියද එහැම කෙනෙකු නිසාම සහ එහැම දෙයක් නිසාම මුහුණ පාන්නට සිදුවුණු ප්‍රශ්න ගණන මෙතෙකයි පමන කරන්නද. ඉදිරියට කොපමණ ගැටලුවලට මුහුණ පාන්න වෙයිද? කිසි කෙනෙකුට සහ සුද්දෙන්ම අනාවැකියක් කියන්ටත් බෑ. හුරුව තිබෙන්නේම ප්‍රශ්න හදාගන්න, ගැටලු හදාගන්න. මේ ඇහැරගෙන සිටින ජීවිතේම ප්‍රශ්නයක්. අනේ ප්‍රශ්නේට තාවකාලික විරාමයක් නින්ද විසින් ලබා දෙනවා. තාවකාලික විරාමයක්, පුංචි විවේක කාලයක්. කල්‍යාණ මිත්‍රවරුනි, තාර්කිකව තර්කානුකූලවත් හිතා ගන්න පුළුවන් කෙනෙකුට පුළුවන් නම් ප්‍රශ්නයක් හදාගන්න නැතුව ඇහැරගෙන ඉන්න. ඒ ඇහැරගෙන ඉන්න කාලේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ජීවත් වෙන්න. එහෙමනම් නින්දේ සැපක් හොයන්නේ නැහැ. නින්දේ සැපක් අවශ්‍ය නැහැ. ඇහැරගෙන සිටීමම සුවයක්. ඇහැරගෙන සිටීමම සැපක්. නමුත් ඒ ඇහැරගෙන සිටීමේ සැපය අප විඳින්නේ නැහැ. අප විඳින්නේ දුක. ඒ දහවලෙහි දුක් විඳින අපට නින්ද තමා තිබෙන එකම සැප. දැන් මේ බැලූ බැල්මටම පේන මේ ස්වභාවය මදක් ගැඹුරට විග්‍රහ කළොත් ඊට වඩා අපූරු කාරණයක් දකින්නට පිළිවන්. කුමක්ද? මේ දහවලෙහි අපි හිතුවට අපි හරි කලබලයි කියා ඒ ඇත්ත මතුපිට ඇත්තක්. නමුත් ඒ මතුපිට ඇත්තට යටින් තිබෙන්නේ මහා කම්මැලිකමක්. කලබල තමයි, ආතතියෙන් තමයි ඉන්නේ, හදිස්සි හැම දෙයකම දඟලනවා, මහා අරගලයක් දුවනවා. නමුත් මේ සියලුම කලබල අරගල දෙඟලීම් වලට යටින් තිබෙන්නේ මහ කම්මැලිකම, උදාසීනකම සහ අලසකම. අදකින් නැද්දේ අලසකම? අදකින් නැද්දේ කුසීතකම, කම්මැලිකම? එක් පැත්තකින් අප කලබලයි, අනික් පැත්තෙන් අපි කම්මැලි. මේ දෙක එකට යන්නේ. කලබල හැම කෙනාම කම්මැලි. ඒ කම්මැලිකම පෙනෙන කම්මැලිකමක් නෙමෙයි. පෙනෙන්නේ නම් මහා ක්‍රියාශීලී, ක්‍රියාකාරී ස්වභාවයක්. නමුත් ඒ ක්‍රියාකාරී ස්වභාවයට යටින් තියෙන මහා කම්මැලිකම. එම නිසා මනුෂ්‍යයා කියන්නේ කම්මැලි ජීවියෙක්, කම්මැලි සත්වයෙක්. හරීම කම්මැලි. දුවනවා තමයි. නමුත් කම්මැලි. හැම විටම ඉන්නේ නිදිමතේ. ඒ නිසායි දහම නැවත නැවත සහ නිතර නිතර අපට කියන්නේ වීරිය කරන්න. අත්හරින්න කම්මැලිකම. දහම එසේ කිව යුතු නැහැ අප කම්මැලි නැත්නම්. කම්මැලිකම අපේ උපන් ස්වභාවයක්. උපන් ස්වභාවයක්. අනුන්ගේ දැඟලීම් අඩු කරන්න අප වීර්ය කරනවා. අනුන්ගේ කලබල නැති කරන්න, කලබල නැති ළමයි හදාගන්න, දඟලන්නේ නැති ළමයි හදාගන්න අප වීර්ය කරනවා. එතෙන්ට නම් ලොකු වීර්යක් අපිට තිබෙනවා, ලොකු ශක්තියක්. කෑ ගහන්න, අවවාද දෙන්න, දඬුවම් දෙන්න වීර්යයක් තිබෙනවා. නමුත් තමන්ගේ කලබලයට එනකොට, තමන්ගේ දැඟලීමට එන විට, ඒ අපේ තමන්ගේ දැඟලීම කලබලය අඩු කරගන්න නම් අපි හරි කම්මැලි. ඒ සඳහා වීර්ය කරන්නේ. එතන වීර්ය කියන කාරණය දහමේ අවධාරණය කරන්නේ එතනදී. මේ අනුන්ව නිහඬ කරන්න ගන්න වීර්යයට නෙමෙයි, ඒ සඳහා නෙමෙයි වීර්ය කරන්න කිව්වේ, තමන් නිහඬ වෙන්න. තමන්ව නිවා ගන්න. තමන්ව තැන්පත් කරගන්න. ඒ සඳහා වීර්යයක් අවශ්‍යයි. ඒට කම්මැලි වෙන්න එපා. හැබැයි ඒට තමයි අපි කම්මැලි. අපි හැමදෙනාම හරීම කම්මැලි. ඒ කම්මැලිකම නිසා මානසික ආවේග ඇවිත් යනවා. මහා කලබලයක් කර ඒ ආවේගත් එක්ක හැපිලා ඒ ආවේගවලට යට නොවි තැන්පත්ව ඉන්න අප වීර්ය කරන්නේ. කම්මැලි, උදාසීනයි. එතන තීන මිද්ද කියා දහම කියන්නේ ඒ කාරණේ. ඒ වචන වලින් අපි දන්නවා තීන මිද්ද කියන්නේ තමන්ව තැන්පත් කරගන්නට තරම් වීරිය නැති, තමන්ව තැන්පත් කරගන්නට උත්සාහ නොකරන, ඒට කම්මැලිකම. තීන මිද්ද කම්මැලි කුමක් සඳහාද? තමන්ව නිවා ගන්න. ඒට කම්මැලි, උදාසීනයි. මේ ලෝකෙ පෙරලන්න තියෙන වීරයට නෙමේ දහමේ වීරය කියන්නේ. ඒ සඳහා තීන මිද්දයක් නැහැ. තීන මිද්ද කියන්නේ තමන් සම්බන්ධ කාරණයක්. ඇති වෙන සහ ඇති කරගන්න ආවේග අත්හරින්න කම්මැලි. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? ඒ දැනගන්නට වීරියක් අවශ්‍යයි. ඒ වීරිය කරන්නේ දැනගත්ත දේ ක්‍රියාත්මක කරන්න වීරිය කරන්නේ කම්මැලි කමට යටවල. එතට අපි මේ ඇහැරගෙන සිටින විට එක් පැත්තකින් මහා කලබලයක්, අනිත් පැත්තෙන් මහා කම්මැලිකමක්. එතන මේ මහා කලබලයයි මහා කම්මැලිකමයි හරියට බයිසිකලයක රෝද දෙක වගේ අපිව මේ සංසාරේ ගෙනියනවා. මේ දෙකම ලෝකෙ පෙරලන්න කරන කලබලයයි, තමන්ව නවත්ත ගන්නට වීරිය නොකරන කම්මැලිකමයි. මේ දෙක තමා සංසාරේ පැවැත්ම, සංසාරේ ගමන් කරන පීලි දෙක. මේ පීලි දෙකේ අපි දුවනවා. පැහැදිලිව තේරුම් ගන්න. කම්මැලි කම යනු තමන්ව වෙනස් කරගන්නට වීරිය නොකරන බව. තමන්ව වෙනස් කරගන්නට උත්සාහ නොකිරීම. ඒ සඳහා උදාසීන වීම, මැලිවීම. කලබලේ කියන්නේ අනුන්ව වෙනස් කරන්න දඟලන එක. කෙනෙකු අනුන්ව වෙනස් කරන්න නම් දඟලන්නේ, තමන්ව වෙනස් කරගන්න කම්මැලි නම් අනේ තැනැත්තා සාංසාරික සත්වෙක්. ඒ සංසාරේ පීලි දෙකේ ලස්සනට දුවනවා. ඉතින් මේ ලක්ෂණ ද්විත්වය දෙක මේ යුගල කාරණේ අප දැකිය යුතු වෙනවා. අප ළඟ තිබෙන මේ පරස්පරය අනුන්ව විග්‍රහ කරන්න, අනුන්ව විනිශ්චය කරන්න, අනුන්ගේ හරි වැරදි ගැන කියන්න, අනුන්ව හදන්න, අනුන්ට අවවාද දෙන්න උත්සුක වෙන, උනන්දු වෙන, දඟලන, පෙරලි කරන, අරගල කරන අපි අපිව විනිශ්චය කරගන්නට, අපව විග්‍රහ කරගන්නට, අපව හඳුනගන්නට සහ අපව වෙනස් කරගන්නට හරීම කම්මැලි. දැන් අපේ අර්ධයක්, එක අර්ධයක් අති දහවණේක, අනිත් අර්ධය නින්දක. බාගිට නිදි. මේ හැරගෙන සිටින අප හැමදෙනාම බාගිට නිදි. දැන් නිදාගත්තහම ඒ බාගිට නිදි අර්ධය අවදි වෙනවා. මේ තමයි අපූර්වතම ලස්සනම කාරණය. අර දහවලේ නිදාගෙන සිටි අර්ධය රාත්‍රී නින්දදී හැරෙනවා. එයා අවදියෙන් දැන්. ඒ නිසා නින්ද ඇතුළේ යා කලබල කරනවා. කලබල නැති නින්දක් කියෙන් කී දෙනාදක් දකිද්දී. කලබල නැති නින්දක්, ශාන්ත නින්දක්, නිවුණු නින්දක්. දෙහිම නින්දක් අපට අත්දකින්නට ඉඩ දෙන්නේ නැහැ. කවුද ඉඩ දෙන්නේ නැත්තේ? අර දහවලේ නිදාගෙන සිටි කෙනා. අප හැම කෙනෙක් තුළම නිදාගෙන සිටින කෙනෙකුයි, අවදියෙන් සිටින කෙනෙකුයි කියා දෙන්නෙක් ඉන්නවා. නිදාගෙන ඉන්න කෙනයි, ඇහැරගෙන ඉන්න කෙනයි. මේ දහවලේදී. ඉතින් මේ දහවලේදී නිදාගෙන සිටිය කෙනෙක් රාත්‍රිය ඇහැරෙනවා. එයා නින්ද කම්හලක් බවට පත් කරනවා. මහා කම්හලක් බවට. වියුත්ති නින්ද ශාන්ත මිටියාවතක් බවට පත්වීමයි. හරියට මිටියාවතක ගලා බසින නදියක් වගේ කිසිම සැඩපහරක් නැති. බොහොම හිමීට ගලනවද, ගලා බහිනවද නැද්ද කියා කියන්නට බැරි තරම් ශාන්තව ගලා බසින නදියක් තත්වයට නින්දපත් විය යුතුයි. නමුත් නින්ද දියල්ලක් බවට, සුනාමියක් බවට, මහා සැඩපහරක් බවට. තා නින්දෙන් දඟලනවා. නින්දෙන් දඟලන්නේ නැත්තේ කවුද? තේරුම් ගන්න මේ පරස්පරය. කුමකටද නින්දෙදි දඟලන්නේ? අවශ්‍ය නැහැ නින්දෙදි දඟලන්න. නමුත් අපි දඟලනවා. මේ තමා සාංසාරික සත්‍යයගේ හැටි. නින්දෙදි දඟලන, ඇහැරගෙන සිටින විට කම්මැලිකමට යටවීම. කාලයක් පුරාවටම විවිධ භවනා ක්‍රම කරමින් ඒ භාවනා ක්‍රමවලින් නිෂ්ඨාවට කෙළවරට යන්නට ජීවිතේම කැප කළ යෝගීවරු දෙදෙනෙක් අසාර්ථක තත්ත්වයට පත්ව හෙව්වා හොඳ ගුරුවරේ. මුළු ඉන්දියාව පුරාම හෙව්වා. ඉන්දියාව පුරාම සිටි කීර්තිධර, ප්‍රසිද්ධියටපත් විශාල ශිෂ්‍ය පිරිසක් සිටි හැම ගුරුවරයෙක් ළඟටම ගියා. ඇහුවා, පිළිපැදු, නමුත් නෑ ප්‍රතිඵලයක්. මෙසේ උකටලීව සිටින, කලකිරීමට පත්ව සිටින මේ යෝගීන් දෙදෙනාට අහන්නට ලැබුණා, සීනේ සිටින අති ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ගැන. විමුක්තියට පත්වුණු, සත්‍ය අවබෝධයට පත්වුණු ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක්. මේ දෙදෙනා අපමණ අමන්දානන්දයට පත්ව එදාම පිටත් වුණා ඉන්දියාවේ සිට චීනයට, චීනයේ ගුරුවරයාගේ ආශ්‍රමයට. කොපමණ කාලයක් ගත වුණාද දන්නේ. දුර ගමන දීර්ඝ කාලයකට පසු මේ යෝගීන් දෙදෙනා සම්ප්‍රාප්ත වුණා අර ප්‍රසිද්ධියට පත්ව සිටි ගුරුවරයාගේ ආශ්‍රමයට. ගුරුවරයා බොහෝම දයාවෙන්, ආදරයෙන් සහ කරුණාවෙන් මේ දෙදෙනාව පිළිගත්තා. මේ දෙදෙනා ගුරුවරයාට ආචාරකත තමන්ගේ අරමුණ ප්‍රකාශ කළ. අපාව ඉන්දියාවේ සිට අප හැම ගුරුවරයෙක් ළඟම භාවනා කරා, නමුත් වෙනසක් වුණේ නෑ, පරිවර්තනයක් වුණේ නෑ. අපට අහන්නට ලැබුණ ඔබතුමා ගැන අපට කියලා දෙන්න කොහොමද භාවනා කරන්නේ. ගුරුවරයා ඒ ඉල්ලීමට එකඟ වෙලා ප්‍රකාශ කළා, තමන් වහන්සේ ඒ භාවනා උගන්වන්න කියලා. ඉතින් මේ දෙදෙනා බොහොම සතුටින් ඒ ආශ්‍රමයේ නතර වුණා. ලොකු බලාපොරොත්තු, විශාල බලාපොරොත්තු, ලොකු කැපකිරීමක් කොට පැමිණි. කමඨහන් ලබා ගන්න, භාවනාව ඉගෙන ගන්න, බලාගෙන ඉන්නවා ගුරුතුමා දැන් උගන්වයි, දැන් උගන්වයි. නැහැ කිසි පාඩමක් ලැබුණේ දා. ඔවුන් දෙදෙනා සිටුවා හෙට උදේම අපට කමටහන් ලැබෙයි. උදේ ලැබුණෙත් නෑ, දහවල ලැබුණෙත් නෑ, රාත්‍රිය ලැබුණෙත් නෑ, පහුවදා ලැබුණෙත් නෑ. කමටහන් දීමක් නෑ. ගුරුවරයා අතු ගානවා නැකිතල. ඉතින් හිතුව අතු ගෑවට පස්සේ කමටහන් දෙයි. නෑ, අතු ගෑවට පස්සේ පිණ්ඩපාතය වැඩි, දානින් පස්සේ. නෑ, දානින් පස්සේ වතුර ඇද්ද ඒ ළිඳෙන් පහල තිබෙන දර පැලනවා. මෙහෙම තමා දවස ගුරුවරයා. මෙහෙම කාලයක් හිටියා බලාගෙන. එන්න 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 වීරිය අඩු වුණා, එපා වුණා, අර ගෞරවේ නැහැ. මේ දෙන්න හිතුවා අපව රැවට්ටුවා, මේ බොරුවක්. නික අපේ කාලේ නාස්ති වෙන අපරාධේ. අපි ආපහු යන් ඉන්දියාවට. ඉතින් යන්න ලෑස්තිලා ගුරුවරයා ළඟට ගිහිල්ලා කිව්වා අපි යනවා ආපහු. ගුරුවරයා ඇහුවා, කොහොමද දැන් ඔබ භාවනාව ඉගෙන ගත්තද? ඊට මේ දෙදෙනා හොඳටම කුපිත වුණා, කෝපයටපත් වුණා. කෝපයටපත් පිළිතුරු දෙනවා, ඔබතුමා ලැජ්ජ නැතුව ඒ ප්‍රශ්නේ අපෙන් අහනවා, භාවනාව ඉගෙන ගත්තද කියලා. අපි ආපු දවසේ මේ කීවා අපිට උගන්වන්න කියලා. ඔබතුමා පිළිගත්තා, ඔබතුමා කීවා ප්‍රතිඥා දුන්නා උගන්වන්නන් කියලා. නමුත් අපිට එක වචනයකින්වත් ඔබතුමා ඉගැන්වීමක් කළේ නෑ අද වෙනකල්. දැන් අහනවා ඉගෙන ගත්තද කියලා. එතනදී ගුරුතුමා ප්‍රකාශ කරනවා, මා සිතුවේ ඔබ ඉගෙන ගන්නවා කියා. ඇයි ඔබ ඉගෙන ගන්නේ නැත්තේ? මා කොපමණ දේවල් ඔබට උගන්වනවද? මොනවද ඔබතුමා උගන්වන්නේ? ඔබතුමා අතු ගන්නව. අපිත් දන්නවා අතු ගන්න. ඔබතුමාට වැඩිය හොඳට අපිට අතු ගන්න පුළුවන්. ඔබතුමා වතුරා දිනවා බොහෝ මෙහෙමීට. ඊට වැඩිය වේගෙන් අපිට ඊට වැඩිය ප්‍රමාණයක් වතුර අදින්න පුළුවන්. ඔබතුමා දරපලනවා. ඊට වැඩිය අපූර්වට අපිට දරපලන්න පුළුවන්. ඉතින් මොනවද ඔය ඉගෙන ගන්න තියෙන? ওই ටිකනේ ඔබතුමා කරන්නේ. ඒ මොහොතේ ගුරුතුමා බොහොම කරුණාවෙන් පැහැදිලි කරනවා ඒ ඔබ දකින්න හැටි. මා සිතුවා ඔබ ඉගෙන ගන්නවා කියලා. ඔබ හිතනවා ඔබ අතුගාන්න දන්නවා කියලා. ඔබ දකින්නේ මා අතුගාන එක විතරයි. නමුත් මා අතුගාන විට මා වෙන කිසිවක් කරන්නේ නැහැ. මගේ මනස නිහඬයි. මනසින් එක වැඩකුයි, ශරීරෙන් තව වැඩකුයි මා කරන්නේ. අතුගාන විට අතුගානවා පමණයි. දරපලන විට දරපලනවා පමණයි. වතුරා දින විට වතුරා දිනවා පමණයි. කෑම කන විට කෑම කනවා පමණයි. සහ නිදා ගන්නා විට නිදා ගන්නවා පමණයි. මා වැඩ දෙකක් කරන්නේ එක විට එක වැඩයි කරන්නේ. නිදා ගන්නා විට නිදා ගන්නවා පමණයි. අනේ එතනදී මේ දෙදෙනාටම පපුවටම වැදුනා මේ කමඨහන වැටුණා. ඒ දෙදෙනා එසේ නොවන බව. ඒ දෙදෙනා පමණක් නෙමෙයි, අප සියලුම දෙනා එහෙම නෙමෙයි. අපි එක විට කාරියන් රාසියක් කරන්න උත්සාහ කරන ඒ තමා දෙඟලීම, ඒ තමා කලබලය. එක වෙලාවේ එක වැඩක් කරනවා නම් එතන කලබලයක් නැහැ. කලබලයේ කියන්නේම වැඩ කිහිපයක් එක මොහොතක කරන්නට ගන්නා උත්සාහයේ අතුරුඵලය. නැත්තම් දඟලන්නට අවශ්‍ය නැහැ කිසිම දෙයකට. තේකක් හදන්න දඟලන්න අවශ්‍ය නැහැ. අපි දඟලන්නේ ඇයි? තව එකක් ඔළුවේ. තේ එක හැදුවට පස්සේ කරන්න තියෙන දේ ඔළුවේ. ඊටත් පස්සේ කරන්න තියෙන, සමහරට හෙට කරන්න තියෙන දේවල් මේ සියල්ලම ඔළුවෙන් කරමින් තමා තේ හදන්නේ. ඒතර බූවල්ෙක් වගේ. ඒ හැම අඬුවක්ම, මානසික හැම අඬුවක්ම, හැම අඬුවක්ම එක එක වැඩ කරනවා. ඒ දහසක් පාද ඇති බූවල්ලෙක්සේ අපි කලබලයි. අපිම දන්නේ අපි හරියට කරන්නේ මොකක්ද. හරියට කරන එකක්වත් නැහැ. හරියට එකක්වත් කරන්නවත් බැහැ මේ විදිහට. නිදා ගන්නා විට නිදා ගන්නවා පමණයි. බලන්න කෙතරම් ලස්සන කමටහනක්ද මේ. කමටහනම ඇති කල්යාණ මිත්‍රවරුනි, එතර වෙන්න. නිදා ගන්නා විට නිදා ගන්නවා පමණයි. දහසකුත් එකක් අතීත මතකයන්, දහසකුත් එකක් අනාගත සැලසුම්, මේ දෙක එකිනෙක පටලෝමින් ගොතමින් ගැටගසමින් සිටින විට අපම දන්නේ නැතුව අපට නිින්ද යනවා. නිදා ගන්න ඕනේ කමක් නැහැ අපිට. අපි හිතුවට අපි නිදා ගන්න ඕනේ කියා එහෙම නෙමෙයි වෙන්නේ. නිදා ගන්න ඕන නම් අපි නිදා ගන්න ඕනේ. හැබැයි කවුද නිදා ගන්නේ? අපි හිත හිත ඉන්නවා, කල්පනා කර කර ඉන්නවා. කළ දේ ගැන කල්පනා කරනවා, කරන්න බැරි වුණු දේ ගැන කල්පනා කරනවා, කරන්නට බලාපොරොත්තු වෙන දේවල් ගැන කල්පනා කරනවා. අනපේක්ෂිත යමක් සිදුවේවිද කියා ඒ ගැනත් හිතනවා. දැන් මෙහෙම සිතමින් 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 තමා අප සිටින්නේ නින්දට යනතුරු. අපම දන්නේ නැතුව අපිට නිින්ද යනවා. දන්නේ නැහැ, දැනගන්න බෑ මක් නිසාද අපි නිදාගන්න නෙමෙයි ලෑස්ති වෙලා හිටියේ. අප නිදාගන්න කාර්ය නෙමෙයි කරන්නේ, කල්පනා කිරීම. කල්පනා කරමින් සිටින කෙනෙකුට සිදුවන දේ දැනගන්න බෑ. අප සිටින්නේ ලොකු කල්පනාවක නම් මේ මොහොතේ මේ කිසිවක් අපිට ඇහෙන්නේ නැහැ. ඇහුණත් වැටහෙන්නේ නැහැ. කල්පනාව සෑම විටම බාධකයක්. මහා බාධක පරේ තමා කල්පනාව. මේ සංසාරේ තිබෙන මහාම බාධක පරය වෙන කිසිවක් නෙමේ, තමන්ගෙම කල්පනාව. ආහාරයක රසය විඳින්නට බාධා කරනවා කල්පනාව. වෙන කල්පනාවකින් නම් ආහාර ගන්නෙ මොනවද කෑවේ, කොපමණ කෑවද, මොන රසද අත්දැක්කේ, ඒ කිසිවක් දැනගන්න බෑ. කල්පනාව සෑම විටම පුද්ගලයා නොදැනුවත් භාවයට පත් කරනවා අවිද්‍යාවට. නිසා අවිද්‍යාවට හේතුව අයෝනිස්සෝ මනසිකාරය. මේ නුනුවණින් කරන කල්පනාව, නුනුවණින් නුවණින් නොවේ මෝඩකමින් කරන කල්පනාව තමා අවිද්‍යාවට නැතිනම් නොදැනුවත් බවට හේතු වෙන්නේ. මේ තමා දහවලදි වෙන්නේ. දහසකුත් එකක් කල්පනාවන් අපේ ඔළුව ඇතුලේ පෙළපාලි යන විට කොහොමද අපි දැනගන්නේ අපි මොනවද මේ කරන්නේ, මොනවද අහන්නේ, මොනවද කියවන්නේ, මොනවද කන්නේ බොන්නේ? එබඳු කල්පනාවක අපි নিমগ্নව සිටින විට අපට ඉඩක් නැහැ දැනගන්න අපි නිදා ගන්න බව. එනිසා අපි කවුරුවත් ඇත්තටම නිදාගන්නේ, අපි ඇත්තටම කවදාවත් නිදාගෙනක් නැහැ. එතුමා ප්‍රකාශ කරනවා, එතුමා නිදාගන්න විට නිදාගන්නවා, වැඩ කරන විට වැඩ කරනවා, වැඩ කරන විට නිදාගන්නෙත් නැහැ, නිදාගන්න විට වැඩ කරන්නෙත් නැහැ. ද මේ පරස්පරය තමයි අපට තිබෙන්නේ. අපි වැඩ කරන විට ඉන්නේ නිදාගෙන, නිදාගන්න යන විට අපි වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා දහවලෙහි කුසීත රාත්‍රියේ ආතතියට පත්වුණු සත්වෙක්. කල්යාණ මිත්‍රවරුනි, මේ පටලැවිල්ල ලිහාගත යුතු වෙනවා. අන්න භාවනාවෙන් කෙරෙන්නේ මේ පටලැවිල්ල ලිහලා දෙනවා. වීරිය කළ හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. වීරිය කළ හැකි, වීරිය කියන්නේ ශක්තිය. ඒ ශක්තිය කිසිම පානයකින් ලැබෙන්නේ නැහැ. ශක්ති ජනක පාන කියන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. ඒ කිසිම ඔය මිලාදික ආහාරයකින් ලැබෙන්නේ නැහැ ඒ ශක්තිය. ඒ වීරිය කියන ශක්තිය භවනාවෙන් පමණයි. අප තුල මේ තැන්පත් බව නිදාගෙන තිබෙන්නේ, සමාධිය නිදාගෙන තිබෙන්නේ. ඒ නිදාගෙන තිබෙන සමාධිය අවදි කරගන්නට ඕනේ. භාවනාවේ කාර්යයයි කලබලය නිද්‍රාගත කොට සමාධිය අවදි කර ගැනීම. ඒ සඳහායි වීරිය. ඒට වීරියක් අවශ්‍යයි. හරියට අපි දඟලන කලබල කරන ළමයෙක්ව නිදි කරවන්න උත්සාහ කරනවා වගේ ඒට වීරියක් අවශ්‍යයිනේ එහෙම ළමයෙක්ව නිදි කරවන්න. දැන් අපිත් කම්මැලි නම්, ඒ අම්මත් කම්මැලි නම්, තාත්තත් කම්මැලි නම්, කම්මැලි අම්මා කෙනෙකුට බෑ දඟලන ළමයෙක්ව නිදි කරවන්න. කම්මැලි ගුරුවරයෙකුට, උදාසීන ගුරුවරයෙකුට බෑ පෙරලිකාර ශිෂ්‍යයෙකුව තැන්පත් කරවන්න. ඒ සඳහා ගුරුවරයා දක්ෂ වෙන්නට ඕන, වීරිය කරන්න පුළුවන් කෙනෙක්. ඒ සඳහා මව ධෛර්ය සම්පන්න කෙනෙක් වෙන්න ඕන. ධෛර්ය සම්පන්න මවකට පමණයි දඟලන ළමයෙක්ව නිදි කරවන්න පුළුවන්. මේ වීරිය අඳුනගන්න, මේ සමාධියත් එක්ක යන වීරිය, අවදි කරගන්න සමාධිය, නින්දදී නෙමෙයි ඇහැරගෙන සිටින විට. වැඩ කරන විට තැන්පත්ව වැඩ කරන්න, ඒ තමා සමාධිය. කුමක් කළත්, අතු ගෑවත්, දර පැළුවත්, ඉව්වත්, වාහනේ පැදෙව්වත්, ලිව්වත්, කතා කළත්, තැන්පත්ව සමාධියකින් යුතුව ඒ වැඩේ කරන්න. එය කළ හැකි අවදි කරගන්න සමාධිය තමන් ඇහැරගෙන සිටින විට. කම්මැලිකම නෙමෙයි සමාධිය. කල්‍යාණ මිත්‍රවරුනි, මේ සමාධිය බීජයක්සේ අප තුල නිදාගෙන තිබෙනවා. බීජයක්සේ හරියට දොඩම් ඇටයක් වගේ, දිවුල් ඇටයක් වගේ, දෙලුම් බීජයක් වගේ. කවදා සිටද උපතේ සිට, සමහර විට උපතට කලින් සිට මේ සමාධිය බීජ ස්වභාවයෙන් අප තුල නිද්‍රාගතව තිබෙනවා, නිදාගෙන තිබෙනවා. මෙතුවක් කාලයක්, අද වෙනකොට අපේ වයස කීයද, එපමණ කාලයක් උපතේ සිට, අඩුම ගානේ උපතේ සිට මේ සිහිය, සමාධිය, වීරිය මේවා පැවතුනේ බීජ ස්වභාවයෙන් නිදාගෙන. ඒ ටික විතරක් නෙමෙයි, ওই සියලුම ධර්මතා, සියලුම බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික ධර්ම අපි 37ක් ගැන කතා කරනවා. මේ සියල්ලම බීජ ස්වභාවයෙන් පුද්ගලයා තුල නිද්‍රාගතව පවතින ඔය සියලුම බෝධිපාක්ෂික ධර්ම අද වෙනතුරු කිසිදු වීරියක් ගත්තේ නැත්නම් මේ බෝධිපාක්ෂික ධර්ම බීජ ස්වභාවයෙන් නිදාගෙන සිටීවි මේ අනතුරු. ඒ තරම් අපරාධයක් තවත් නෑ. මේවා අවදි කරගන්න. ඉතින් අවදි කරගන්නට ඕන දේවල් තිබෙනවා, ඒවා අවදි කරගන්න. අවදි කරගන්න යුත්තේ කුමක්ද, අවදි කර නොගත යුත්තේ කුමක්ද කියා වෙන් කර හඳුනාගන්න. එසේ වෙන් කර හඳුනාගත්තේ නැත්නම් සෑම විටම අප අවදි කරගන්නේ අවදි කර නොගත යුතු දේවල්. ඒව තමයි අවදි වෙන්නේ. අපි කෝපය අවදි කරගන්නවා. කෝපය anu අවදි කරගත යුතු දෙයක් නෙවෙයි. රාගය අවදි කරගන්නවා. රාගය anu අවදි කරගත යුතු දෙයක් නොවේ. ඊර්ෂ්‍යාව අවදි කරගන්නවා. සිදුවීමෙන් සිදුවීමට අපි කෙලෙස් අවදි කරගන්න. මේ කෙලෙස් නිදාගෙන තියෙනවා, අපි තට්ටු කරලා හැරගන්න, සිදුවීමක් වන විට ඒ සිදුවීමට අදාළ ක්ලේශයට අපි තට්ටු කරන ඇහැරෙන්න. ඒ තට්ටුවට තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. වැරදි චින්තනය, මෝඩ කල්පනාව. හැම මෝඩ කල්පනාවක්ම කිසියම් ක්ලේශයක් ඇහැරව ගන්න. කිසියම්ම වූ ක්ලේශයක් අපි අත්දකිනවද? ඒ අත්දකින්නේ අපි ඒ ක්ලේශය අවදි කරගත්ත නිසා. නිකම්ම නෙමෙයි, ඉබේට ආවෙ නෑ. කිසිම තරහක් ඉබේට ආවෙ නෑ. අපි කිව්වට අපිම දන්නේ නෑ මේ තරහ ඇවිල්ලා තියෙන්නේ මොන වටද. තරහාව මෙතන තරහ ගන්න දෙයක් නෑනේ. එහෙම කීවට ඉබේට කිසිම තරහක් එන්නේ නෑ. අපි ඒ තරහ අවදි කරගත්තේ කොහොමද? තරහ එන විදිහට සිටීම. ඒ තරහ එන නැති තරහක්, මෙතෙක් නොපැවතුණු තරහක් උපදින විදිහට හිතනවද? ඒ සිටීමට තමා අයෝනිසෝ මනසිකාර කියන්නේ. වැරදි කල්පනාව, මිත්‍යා චින්තනය. ත්‍රහම මිත්‍යා චින්තනයක්ම මෝඩ කල්පනාවක්ම නිදාගෙන ඉන්න සර්පෙක් වහැරෝනේ. අපි හිතනවා ඒ සර්පයා දෂ්ට කරන්නේ අනුන්ට කියලා. අපි හිතනවා ඒ කෝපය අනුන්ට තමයි බණින්නේ. ඒ කෝපය අනුන්ට තමයි රිදවන්නේ. ඒ කෝපය අනුන්ට තමයි පහර දෙන්නේ කියා. නමුත් ඒ නෙමේ ඇත්ත. කෝපයට පත් වූ කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට ගිහිල්ලා ගහන්න. තව කෙනෙකුට පහර දෙන්න කෝපයක් ඕනේ. හැබැයි ඒ පහර වදින්නේ යාගේ මූණට, කම්බුලට, ඔළුවට, පිටට, පපුවට, අතට, පායට, ශරීරයට විතරයි. අපේ කෝපය, අපි ඇහැරව ගන්න කෝපයට පුළුවන් තව කෙනෙක්ගේ, බාහිර කෙනෙක්ගේ ශරීරයට පහර දෙන්න පමණයි. හැබැයි අපි ඇහැරව ගන්න කෝපය අපේ ආධ්‍යාත්මයට දෂ්ට කර. ආධ්‍යාත්මික වශයෙන් අපි ගුටි ගන්නවා. අපේම කෝපයෙන්, අනුන්ගේ කෝපයෙන් නෙවෙයි, අපේම කෝපයෙන් අපි ආධ්‍යාත්මිකව බැට කනවා. හැමදේම එකපාරක් නෙමෙයි බලන්නේ. ඇති කරගන්න හැම කෝපයකින්ම අපි ගුටි කනවා. අපි වැනුම් අහනවා. අපි අවමානයටපත් වෙනවා. ත්‍රිකී වතාවක් අපි අපෙන්ම ගුටි කනවාද? ඇයි අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැත්තේ? තව කෙනෙක් බැන්නහම අපි පොලිසිය යනවා, උසාවිය යනවා. තව කෙනෙක්ගෙන් ගුටි කෑවෝ. හැබැයි අපි අපෙන්ම කී වතාවක් ගුටි කනවාද? ඇයි අපි ඒක ගණන් ගන්නේ නැත්තේ? අපි උපන්නේ ගුටි කන්න නෙමෙයි. අපි උපන්නේ බැනුම් අහන්න නෙමෙයි. නමුත් අපි කරන්නේ ඇයි? තීරණයක් ගන්න සිදුවීමකදී, ඕනම සිදුවීමකදී අවදි කරගන්නේ කුමක්ද කියා. කුමකටද මා ඇහැරවන්නේ? තට්ටු කරන්නේ කුමකටද? කෝපයට තට්ටුවක් දානවද? යාව ඇහැරව ගන්නවද? ඊර්ෂ්‍යාවට තට්ටුවක් දාලා ඇහැරවනවද? නැතිනම් රාගයට තට්ටුවක් දාලා ඇහැරවනවද? මානෙට තට්ටුවක් දානවද ඇහැරෙන්න කියා බලන්න. ත්‍රේ තමන් අතේ තියෙන්නේ මේ සියල්ලම නිදි. කාවද ඇහැරවන්නේ? එහෙම නැතිනම් සමාධිය අවදි කරගන්නවද? කලබලයක් නැති බව, උපේක්ෂාව අවදි කරගන්නවද? දෙමේ හැම දිනම නිදි, එකම ශාලාවක එකම නිදන මැදිරියක නිදි. කී දෙනෙක් නිදිද දන්නේ? දෙමේ අභ්‍යන්තරයේ නිදාගෙන ඉන්න හැම දිනම කී දෙනෙක්ද කියලා අප දන්නේ. වැමි හැම දිනම නිදි. අපේ අතේ තියෙන්නේ කාවද අවදි කරවන්නේ? වැරදි කෙනාව ඇහැරුවොත් දඬුවම් විඳින්න වෙන්නේ අපිටමයි. වැරදි කෙනාව අවදි කළ අපටමයි දඬුවම් විඳින්න වෙන්නේ. ඒ දඬුවම අපි එක වතාවක් නොවේ, දෙවතාවක් නොවේ, සිය දහස් වතාවක් නොවේ, ගණන් කරන්නට බැරි තරම් වාර ගණනක් මේ ජීවිතයේ ඇතුළෙම විඳලා තියෙනවා. අපිට එහා මතක නැහැ. මේ ජීවිතයේ ඇතුළෙම අපිම මෝඩකමට, අපේම මෝඩකමට අපම අවදි නොකළ යුතු කෙනාව අවදි කිරීම නිසා. එහෙම කෙනෙක් ඇහැරුණාම එයායි ලේසියෙන් නිදාගන්නේ. බලන්න කෝපයක් අවදි කරගෙන එයාව ඇහැරුවන එක ලේසි. හැබැයි ආපහු එයාව නින්දට දාන්න ලේසි නෑ. ඊට වැඩිය ලේසි ළමෙක්ව නිදි කරවන එක. ඕනෑම දඟලන ළමෙක්ව නිදි කරන එක ලේසි. තමන්ගේ කෝපයක් නැවත නිදි කරනවට වැඩිය. එයා දවස් ගණන් ඇහැරගෙන ඉන්නේ ඊට පස්සේ. මාස ගණන් ඇහැරගෙන. එයා අපිට නිදා ගන්න දෙන්නේ නැහැ. හොඳට බලන්න, දහවලෙහි කෝපයක් අවදි කරගත්ත කෙනෙකුට රාත්‍රියේ නිදා ගන්න බෑ. ඒ කෝපය ඉඩ දෙන්නේ නැහැ එයාට නිදා ගන්න. එයා යනවා ඇඳට නිදා ගන්න. මහන්සි. දැන් නිදා ගන්න වෙලාව. උදේම හැරෙන්න ඕනේ. වැඩ කරන්න තියෙනවා. ඒ මොනවා වුණත් අර කෝපය ඉඩ දෙන්නේ නැහැ නිදා ගන්න. ඉඩ දෙන්නේ නැහැ. කෝපය අවදි කළොත් ඒ කෝපේ ඉඩ දෙන්නේ නැහැ. කෝපේව අවදි කර කෙනාවට නිදා ගන්න දෙන්න. එයා යාව හැරගෙන තියාගන්න. ඉතින් මේ අත්දැකීම අපි හැමදේම දකින්නවනේ. එක දවසක් නෙමෙයි. ඒ වුණත් අපි නැවත නැවත යාවම හැරගන්න. පුංචි සිදුවීමකදී, සමහරට පුංචි වචනයකදී අපි කරන්නේ කෝපය හැරගන්න. එයාට කියන අවදි වෙන්න කියලා. ඉතින් එයා හැරගෙන එනවා. ආයිද සන්නද්ධ වෙනවා. ඒ ආවිද සන්නද්ධ වෙන කෝපේට තමා උපනාහ කියලා ධර්මයේ කියන්නේ. උපනාහ කියන්නේ සන්නද්ධ කියන එක. සන්නද්ධ. ඒ තමයි ඒ වචනේ තේරුම. උපනාහ කියලා කියන්නේ වෛරයේ එක අවස්ථාවකදී. උපනාහ කියන්නේ සන්නද්ධ කියන එක. හැම විටම ඉන්නේ සන්නද්ධව. ගහගන්න ලෑස්ති වෙලා, බැනගන්න ලෑස්ති වෙලා සන්නද්ධව ඉන්නේ. සන්නද්ධව ඉන්න කෙනෙක්ට නිදාගන්න බෑනේ. නිදාගන්න නම් සන්නද්ධ වෙන්න ඕනේ. ඒක විමින්තියක්. කෝප වෙන්න කලින් දෙවතාවක් හිතන්න. මෙයාව ඇහැරව ගන්නවද? ඇහැරගන්න එක ලේසි, ඇහැරවා ගන්න එක ලේසි, නැවත නිදි කරවන එක නම් ලේසි නෑ. කවදා යා නිදාගනීද අපි දන්නේ. ඒ අපේ අතේ නෙවෙයි තියෙන්නේ. ඇහැරවන කෙනාට බෑ. තමන් විසින් අවදි කළ දේ තමන්ට ඕන වෙලාවක නිදි කරවන්න නැවත. එසා දෙවතාවක් හිතන්න. ඇහැරවන්න කලින් තුන් වතාවක් හිතන්න. ඒ චින්තනයේ තමා යෝනිසෝ මනසිකාරය කියන්නේ. ତେර මේ දෙක වෙන් කළ හඳුනගන්න. කුමක්ද යෝනිසෝ මනසිකාරය, කුමක්ද අයෝනිසෝ මනසිකාරය? අවදි කරගන්න සිහිය, අවදි කරගන්න උපේක්ෂාව, මධ්‍යස්ත බව, අවදි කරවන්න මුදිතාව, ඊර්ෂ්‍යාව හැරව ගන්නවා වෙනුවට තව කෙනෙකුට හරි ගිහිල්ලා, තව කෙනෙක් පොහසත් වෙලා, තව කෙනෙක් විභාගයෙන් සමත් වෙලා, තව කෙනෙක් උසස් වීමක් ලැබිලා, තව කෙනෙක් ලස්සන ගයක් හදලා, ලස්සන කාර් එකක් අරගෙන දෙතෙනදී අන්න අපිට තීරණයක් ගන්න පුළුවන්. කාවද හැරවගන්නේ? ඊර්ෂ්‍යාව අවදි කරගන්නවද? නැතිනම් මුදිතාව අවදි කරගන්නවද? මුදිතාව අවදි කරගත්තොත් ඒ සාර්ථක වුණු කෙනාට වැඩිය අපිට සතුටු වෙන්න පුළුවන්. දයමක් ලැබිලා කෙනෙක් සතුටින් ඉන්නවනේ. ඒ සතුට දැකලා අපිටත් සතුට වෙන්න පුළුවන් නම්, අගය කරන්න පුළුවන් නම්, ඒ දේ අපිට නැති වුණත් ඊට වැඩිය සතුට වෙන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සතුටේ. කාර්කයේ නෙමෙයි. ඇඳුමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ලබන සතුටේ. එතකොට කෙනෙක් ලස්සන ඇඳුමක් මිලේට අරගෙන සතුට වෙනකොට මුදිතාව තියෙන කෙනා සතයක්වත් වියදම් නොකර ඊට වැඩිය සතුට වෙනවා. ඊට වැඩිය ලස්සන ජීවිතයක් තියෙනවද? එහෙම පුළුවන්කම තියාගෙන ඇයි අපි ඊර්ෂ්‍යාව අවදි කරගන්නේ? ඊර්ෂ්‍යාව හැරවගත්තොත් අපිට කොපමණ ඇඳුම් තිබුණත්, කොපමණ වාහන තිබුණත්, කොපමණ ගෙවල් තිබුණත් ඒ කිසි දෙයක සැපක් නැහැ. ඒ කිසි දෙයකින් සැපක් විඳින් ඊර්ෂ්‍යාව ඊට දෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ, ඊර්ෂ්‍යාව පුද්ගලයාව කායිකව රෝගී කරනවා. මේ බොහෝ රෝග අපි හොයන්නේ නැහැ. නමුත් හේවුවොත් පැහැදිලි වෙයි. බොහෝ රෝගවලට ඊර්ෂ්‍යාව හේතු වෙන බව. ඊර්ෂ්‍යාව හැරවගත්තොත් කාලෙකට ආයෙ නිදා ගන්න හම්බෙන්නේ නැහැ. කාලයකට ආයේ සැප විඳින්න ලැබෙන්නේ නැහැ. තමන්ට තියෙන දේවල් වලවත් සැප විඳින්න ලැබෙන්නේ නැහැ. කිසිම ආහාරයක රස විඳින්න ලැබෙන්නේ නැහැ. ලස්සන ඇඳුමක සුන්දරත්වයේ විඳින්න ලැබෙන්නේ නැහැ. එහෙම කෙනෙක් වෙයි අපි ඇහැරවගන්නේ. ඇහැරවගෙන ඇයි අපි දුක් විඳින්නේ? මේ දුක් විඳ විඳ අපි කියනවා නම් මේ තමයි සංසාරිකය. එමන මෝඩ කල්පනාවක්. මේ තමා භාවනාවේ ප්‍රාතිහාර්ය. භාවනා කරන කෙනෙකු පත් වෙනවා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කෙනෙකු බවට. මොන ප්‍රාතිහාර්යද මේ ප්‍රාතිහාර්ය? සැප විඳින කෙනෙක් තමන් තුලින් මවා ගන්න පුළුවන් ප්‍රාතිහාර්ය. අප දැක තිබෙනවා ඔය මැජික් ශිල්පීන් ඉන්ද්‍රජාලම් පෙන්වන අය විවිධ දේවල් මවනවා. එක දෙයකින් තව දෙයක් මවනවා. නැති දෙයකින් තියෙන දෙයක් මවනවා. ඒ අපිටත් පුදුමයි. මැජික්. මුදල් දීලා බලනවා. පොලිමේ ඉඳලා බලනවා. නමුත් ඒ කිසිම මැජික් ශිල්පියෙකුට බෑ දුක් විඳින කෙනෙකුගෙන් සැප විඳින කෙනෙක්ව මවන්න. සැප විඳින කෙනෙක්ව මැවිය හැකි මැජික් ශිල්පියෙක් නෑ ලෝකේ. එහෙම ශිල්පයක් දන්න කෙනෙකුත් නෑ. ඒ ශිල්පයට තමා භාවනාව කියන්නේ. ඒ ශිල්පය ඉගෙන ගන්න. ඒ ශිල්පයෙන් මැජික් පෙන්නන්න. මවන්න, නිර්මාණය කරන්න තමන්ගෙන් දුක් විඳින්නේ නැති කෙනෙක්. නිර්මාණය කරන්න තමන්ගෙන් සැප විඳින කෙනෙක්. ඒතර දුක් විඳින කෙනෙක්ගෙන් සැප විඳින කෙනෙක්. ඊට වැඩිය මැජික් එකක් තිබෙනවද? ඊට වඩා ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්ද? දහවලේදීත් දුකක් නැහැ. ඇහැරගෙන සිටින විට රාත්‍රියේදීත් දුකක් නැහැ. නිදාගෙන සිටින විට. කල්‍යාණ මිත්‍රවරුනි, මෙබඳු වටිනා බීජ අභ්‍යන්තරයේ ගබඩා කරගෙන පැල කරගන්න නැතුව හාමතේ සාපිපා සාවෙන් ඇයිද දුක් විඳින්නේ? පත්තෙන් දෙපා බීජ ගබඩාවක් බවට. හැම ලස්සන කාරණයක්ම, හැම ලස්සන ගුණයක්ම බීජයක් විදිහට ඔබ අප හැම දෙනා තුළම පවතිනවා. අප හැම දෙනාම බීජ ගබඩා. ධර්ම භාණ්ඩාගාර හැම පැල කරන්න ඕනේ. එසා පත්වෙන්ද කෙතක් බවට ගබඩාවක් බවට නෙමෙයි, පත්වෙන්න කෙතක් බවට, කුඹුරක් බවට, සාහේනක් බවට. පැලකරන්න මේ බීජ. නැතිනම් කවදාවත් දහමේ සුගන්ධය විඳින්නට ලැබෙන්නේ නැහැ. විකසිත වුණේ නැත්නම්, පැලකලේ නැත්නම් මල් පිපෙන්නේ නැහැ. විකසිත වුණු කුසුමක සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙන්නේ ඒ බීජ පැලකල කරාට පමණයි. පොහොට්ටුවක් විදිහට ඉඳ හිතන්න එපා, දිගටම විකසිත වෙන්න, පිපෙන්න. පිපීම සඳහායි, විකසිත වීම සඳහායි දහම. ඉඩ දෙන්න පිපෙන්න. මුදිතාවේ පුෂ්පේට ඉඩ දෙන්න පිපෙන්න. උපේක්ෂාවේ කුසුමට උදව් වෙන්න, උදව් දෙන්න. කරුණාවේ කුසුමට පිපෙන්නට පත් වෙන්න. ආධ්‍යාත්මික උද්‍යානයක් බවට අප බොහෝම උනන්දු වෙනවා. කොහොමද මිතුල, ගෙමිදුල ලස්සන කරගන්නේ? තියෙන පැල, තියෙන මල් වලට කොහොමද පෝර දාලා තව තව මල් හදාගන්නේ? නැති පැල ගෙනල්ලා කොහොමද හිටවගන්නේ? ඊට වඩා සැලකිලිමත් වෙන්න ආධ්‍යාත්මික උද්‍යානයක පත් වෙන්න. පොහසත්, වර්ණවත්, සුගන්ධවත් සහ රසවත්, එමෙන්ම ගුණවත් ආධ්‍යාත්මික උද්‍යානයක් බවට. අවශ්‍ය සියලුම බීජ අප තුළම තිබෙනවා. කොහෙවත් ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මේවා පැල කිරීම, පැල කරන්න. ඒට වීරිය ඕනේ. නිකම් පැලවෙන්නේ හදාගන්න ඕනේ. අපේ ආධ්‍යාත්මය මෘදු මොලොක් කෙතක් බවට පත් කරගන්න. නිරන්තරයෙන්ම යෝනිසෝ මනසිකාරය නැමැති පොහොර දාන. හිතනවා නම් හිතන්න කරුණාව ගැන, හිතන්න පුළුවන් අපිට තරහ ගැන. තරහ ගැන හිතන්න හිතන්න තරහටයි පෝර වැටෙන්නේ. හිතනවා නම් හිතන්න සිහිය ගැන. නොහිතා සිටින්න අවශ්‍ය නැහැ, හිතන්න. හැබැයි මොනව ගැනද හිතන්නේ? හිතන්න උපේක්ෂාව ගැන, කලබල වීම ගැන නෙමෙයි, කලබල නොවීම ගැන හිතන්න. අවදි කරගන්න මේ නිදාගෙන තිබෙන ධර්මතා. අවදි කරගන්න. භාවනාව කියන්නේ ඇයි? දෙබඳු භාවනාවක නම් අපේ දී සිටින්නේ ජීවිතේ මීට වැඩිය චමත්කාරයි, මීට වැඩිය ලස්සනයි, මීට වඩා සුන්දරයි, මීට වඩා තැන්පත්. අපේ නොදනුවත්කමට හරි අපි ඇහැරවා ගත්තොත්, ඇහැරවා නොගත යුතු කෙනෙක්ව ඒ ගැන පසුතැවෙන්න එපා. කළ යුතු දේ කවර හේතුවකට හෝ, උදාහරණයක් විදිහට තරහ ආවොත්, දැන් තරහ අවදි වුණානේ, එතෙක් කියලා නිදාගෙන සිටි කෝපය දැන් අවදි වුණා. ඒ ගැන පසුතැවෙන්න එපා. කළ යුතු දේ කුමක්ද? තමනුත් අවදි වෙන්න. සිහිය ඇති කරගන්න. අවදි කරගන්න සිහිය. කෝපේට පමණක් අවදි වෙලා ඒකාධිපති පාලනයක් ගෙනියන්න දෙන්න එපා. තමනුත් ඇහැරෙන්න. පුද්ගලයා අවදියෙන් නම් සිටින්නේ ඇහැරුණු කෝපයකට බැහැ පෙරලි කරන්න. කෝපයට පුළුවන් පෙරලි කරන්න අපි නිදිනම්. අපි ඉන්නේ අසිහියෙන් නම්. අපි ඉන්නේ මෝඩ කල්පනාවක නම්. අප ඉන්නේ නිදාගෙන නම්. හැම සිතිවිල්ලක් සමගම අවදි වෙන්න. සිතිවිලි වලට විතරක් අවදි වෙලා දඟලන්න, පෙරලෙන්න, කලබල කරන්න ඉඩ දෙන්න එපා. හැම මතකයක් සමගම ඇහැරෙන්න පුරුදු වෙන්න. හැම මතකයක් සමගම සිහි ඇති කරගන්න. හැම ශබ්දයක් සමගම ඇහැරෙන්න. අවදි වූ කෙනෙකුසේ දහවලෙහි ජීවත් වෙන්න. දහවලෙහි අවදි වූ කෙනෙක්. එතන හැම ශබ්දයක් සමගම අපි අවදි වෙනවා නම්, හැම මතකයක් සමගම අපි සිහිය ඇති කරගන්නවා නම් කලබලයක් ඇති වෙන්නේ නැහැ. එතනදි කල්යාණ මිත්‍රනි, අපි ඉන්නේ අවදියෙන් හැබැයි සැහැල්ලුවෙන්. අර මුලින් තිබුණු පරස්පරය නෙමෙයි, මුලින් තිබ්බේ අපි කලබලෙන් හිටියේ හැබැයි කම්මැලිකම්, උදාසීනව. ඒ උදාසීනව ආතතියෙන් සිටීම වෙනුවට අවදියෙන් සැහැල්ලුවෙන්. පුහුණු වෙන්න අවදියෙන් සහ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. නින්දට යනතුරුම අවදියෙන් සහ සැහැල්ලුවෙන්. නිදාගන්න තීරණය කළාම නිදාගන්න. අත්තරින්න සැලසුම් කිරීම. ඒ සියල්ල අත්තරින්න. දැන් නිදාගන්න ඉන්නේ. ඒ දේ විතරක් කරන්න. දහවලේදී තේබනවා නම් තේබීම පමණයි. ඒ පුහුණුව නිින්දට ගේන්න. දැන් නිදාගන්න යන්න. වෙන කිසිවක් කරන්න එපා. සියල්ල අත්තරින්න. නිින්ද යන හැටි දකින්න. නිඳ යන හැටි දකින්න. නිදා ගන්නයි යන්නේ කියන ඒ අරමුණේ හිත තියාගන්න. කිසිවක් කල්පනා කිරීම නෙමෙයි හෙට ගැන, අනිද්දා ගැන, උදේ ගැන නෑ. නිදා ගන්නයි යන්න. අනේ විට නිඳ යන හැටි කෙනෙකුට අත්දකින්න පුළුවන්. කොහොමද නිඳ යන්නේ? පියවරෙන් පියවරට, කිසියම් පියවර ගණනක්ගේ නින්දට යෑමේ පියවරවල් 10ක් තිබෙනවා නම් එයින් කීපයක් හෝ අපට අත්දකින්න පුළුවන්. ඒ ලබන නින්ද බොහෝම සුවදායි නින්දක්. සැබෑ නින්දක්. නපුරු සිහින නොපෙනෙන, අප්‍රසන්න සිහින නොපෙනෙන, වෙහෙසටපත් නොකරන, පෙරලි නොකරන, කලබලයක් නැති සුවදායි නිින්දක්. ତර දහම තියෙන්නේ ඒ සඳහා. සුවසේ නිදාගන්නත් දහම ඕනේ. මේ දහමේ නැතිනම් භාවනාවේ එක ප්‍රතිඵලයක් තමයි සුවසේ නිදාගන්න පුළුවන්කම. අවදියෙන් දහවලෙහි සිටින්නට පිළිවන් කෙනාට පමණයි රාත්‍රියේ සුවසේ නිදාගන්න පුළුවන්. ඒ නිසා දහවලෙහි අවදියෙන් ඉන්නට වීරිය කරන්න, රාත්‍රියේදී නිදාගන්න පුළුවන්. මේ දෙක පටලව ගන්න එපා. දහවලෙහි නිදිමතින් සිට රාත්‍රියේ ඇහැරගෙන ඉන්න පුහුණු වෙන්න එපා. නිින්ද ඇතුලේ නිදාගන්න තුරුයි, නිදාගත්තට පස්සේ කම්මලක වැඩ කරන කෙනෙක්ගේ තත්ත්වයට පත් වෙන්න එපා. එහෙම වැඩ කළොත් මුළු දවසම නිදිමතේ ඉඳ වෙන්නේ කම්මැලි කමින් අලසව. එහෙම කෙනා තමයි සංසාරේ යන්නේ. දහවලෙහි තීන මිද්දෙන් සහ රාත්‍රියේ නොසන්සුන්න උද්ධච්ච කුක්කුච්ච. ඒතර මේ දෙක තමා යන්නේ. රාත්‍රියේදී උද්ධච්ච කුක්කුච්ච, ඒ කියන්නේ කලබලයි, නොසන්සුන්, දහවලෙහි තීන මිද්ද, නිදිමතෙන් උදාසීනව කම්මැලි කමෙන්. මේ දෙකම අත්තරින්, මේ නීවරණ දෙක අත්තරින්. අත්තර දහවලෙහි අවදියෙන් සහ සැහැල්ලුවෙන් වැඩ කරන්න පුහුණු වෙන්න. වැඩ කරන්න නිකන් ඉන්න නෙමෙයි වැඩ කරන්න, අවදියෙන් සහ සැහැල්ලුවෙන් එක වෙලාවක එක වැඩක්. ඒ තමයි භාවනාව. වෙන භාවනාවක් නැහැ. වෙන කමටහන් හොයන්න යන්න එපා. තේ හැදීම තමයි කමටහන, අතු ගෑම තමයි කමටහන, රෙදි සේදීම තමයි කමටහන. නින්දට යන විට සියලුම කල්පනාවන් අත්හරින්න. බර කල්පනා අවශ්‍ය නැහැ නින්දට. සිතිවිලියේ ඒ සිතිවිලි බරපතල මාතෘකා බවට පත් කරගන්න එපා. අත්හරින්න. අත්හරින්න. නිදාගන්නයි මේ ඉන්නේ කියන සිතිවිල්ල විතරක් තියාගන්න. කල්‍යාණ මිත්‍රවරුනි, පුහුණු වෙන්න මේ භාවනාව. ලබාගත් මේ ජීවිතය ඇතුලේ තිබෙන කුසලතා ගබඩා කරලා තියාගන්න එපා. පත් වෙන්න කෙතක් බවට, ගබඩාවක් බවට නෙමෙයි, සශ්‍රීක කෙතක් බවට, පත් වෙන්න ගොවියෙක් බවට. අවදි කරගන්න එපා තමන්ටම දෂ්ට කරන සර්පයන්. ඒ වෙනුවට අවදි කරගන්න සැනසිල්ල, අවදි කරගන්න සතුට, අවදි කරගන්න විවේකය. අත්දකින්න ආධ්‍යාත්මික විකසිත භවයේ සුගන්ධය. වැටහේවි කෙතරම් වාසනාවන්ත, කෙතරම් පුණ්‍යවන්ත, කෙතරම් පොහසත් කෙනෙක්ද තමන් කියන බව. නැති වේවි සියලුම මැසිවිලි, අඩුපාඩු ගැන කරන චෝදනා, ආත්ම තෘප්තිය, සල්ලි වලට ගන්න බැරි ආත්ම තෘප්තිය මේ භවනාවෙන් අපට ලැබේ. පොහොසත් කෙනෙකුසේ ජීවත් වෙන්න, පොහොසත් කෙනෙකුසේ වැඩ කරන්න, පොහොසත් කෙනෙකුසේ නිදා ගන්න, පොහොසත් කෙනෙකුසේ අවදි වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.